මේ වෙලාවේ අප ඔබ වෙත ගෙන එනු ලබන්නේ සිංහල විෂය පිළිබඳ පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කිරීම සඳහා අපි ආරාධනා කර සිටිනවා අනුරාධපුර තම්මැන්නාව වේලුසුමන මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය සුගත් නයනানন্দ මහත්මයාට, ඒ වගේම නාචදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල ආචාර්ය තිලක් ඒකනායක මහත්මයාට.
හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්න ගමන් ඔබ පෑනක් පොතක් අරගෙන මේ කියන සටහන් ටික සටහන් කරගෙන මේ පාඩමත් එක්ක සක්‍රියව දායක වෙන්න, නැත්නම් මේ පාඩමත් එක්ක සක්‍රීය සම්බන්ධයක් තබා ගන්න ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. එහෙමනම් දුවේ පුතේ, මේ වැඩසටහන් මාලාවේ අදත් අපි ව්‍යාකරණ පාඩමකින් ඔබව හමු වෙනවා. මේ සඳහා සම්පත් දායකත්වයේ සැපීමට මාත් සමග අද සම්බන්ධ වෙනවා නාචදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යතුමා තිලක් ඒකනායක මහත්මා. එහෙමනම් තිලක් ඒකනායක මහත්මාට මා අවස්ථාව ලබා දෙනවා අද දවසේ මේ වැඩසටහනේ ඔබ වෙනුවෙන් නියමිත මේ ව්‍යාකරණ පාඩම් මාලාව ඉදිරියට අරගෙන යන්න. ආයිබෝවන් තිලක්.
ආයිබෝවන් දුවේ පුතේ, අපි කලින් සතියක ඔබ හමුුණේ කර්තෘකාරක හා කර්මකාරක වාක්‍ය රටා පිළිබඳ පාඩමකින්. මේ පාඩම 10 ශ්‍රේණියට අදාළ සිංහල භාෂාව හා සාහිත්‍ය පොතේන පාඩමක්. ඔබගේ 6 නිපුණතා විදියට තමා මේ පාඩම දක්වලා තියෙන්නේ. නිපුණතා මට්ටම 5 යටතේ විශේෂ වාක්‍ය රීති සම්බන්ධ පාඩමක් මේ කර්තෘකාරක හා කර්මකාරක වාක්‍ය රටා පිළිබඳ පාඩමට අන්තර්ගත වෙලා තියෙනවා. අපි කලින් සතියක ඒ පිළිබඳව ඔබව දැනුවත් කරා. දුවේ පුතේ, අද මම ඔබට අවධානය යොමු කරන්නේ මේ පාඩමේම තියෙන විශේෂ වාක්‍ය රීති පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමටයි. ඒ නිසා විශේෂයෙන් ඔබ පොතක් පෑනක් අරන් මේ සඳහා සූදානම් වෙන එක හොඳයි. ඒ වගේම ඔබ ළඟ ඔබගේ 10 ශ්‍රේණියට අදාළ පෙළපොත තිබිය යුතුයි. මම අවධානය යොමු කරනවා එහි 66 පිටුවට. ඒ පිටුව පෙරලාගෙන මා සමග මේ පාඩමට සහභාගි වෙන්න. දුවේ පුතේ, මේ පාඩමේ මූලිකම කාරණයක් තමා මෙහි එන උක්ත අනුක්ත රූප පිළිබඳව අපේ අවධානය යොමු කිරීම. දැන් කලින් දවසක අපි කතා කරා කර්තෘකාරක හා කර්මකාරක වාක්‍ය රටා ගොඩනගන අන්දම පිළිබඳව. එහිදී මම ඔබගේ අවධානය යොමු කළා කර්තෘකාරක වාක්‍ය මගින් කර්මකාරක වාක්‍යත්, කර්මකාරක වාක්‍ය මගින් කර්තෘකාරක වාක්‍යත් ගොඩනගා ගන්නා විදිහ පිළිබඳව. එහිදී අපේ විශේෂ අවධානය යොමු වුණා මේ වාක්‍යවල එන කර්තෘපද, උක්තපද සහ අනුක්තපද පිළිබඳව. විශේෂයෙන් කර්තෘකාරක වාක්‍යයක කර්තෘ උක්ත වන අතර එය ප්‍රථමා විභක්තිය ගන්නා බව අප කලින් සඳහන් කළා. එක්කම කර්මකාරක වාක්‍යයක කර්මපදය අනුක්ත වන බවත් සඳහන් කරා. ඔබට මතක ඇති කලින් පාඩමදී අපි ඒ ගැන අපේ අවධානය යොමු කළා. වාක්‍ය රටා ලිවීමේදී බොහෝ විට මේ ව්‍යාකරණ විරෝධී වාක්‍ය අපට දකින්න ලැබෙන්නේ මේ උක්ත අනුක්ත රූප පිළිබඳ අවධානය අප තුල නැති නිසා. ඒ නිසා විශේෂ වාක්‍ය රීති පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමට ප්‍රථමයෙන් නාම පදවල උක්ත රූපය හා අනුක්ත රූපය අතර ඇති යම් යම් වෙනස්කම් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. දරුවනේ, නාම පදවල උක්ත රූපයේ සහ අනුක්ත රූපයේ වශයෙන් රූප දෙකක් පවතිනවා. නිදසුණක් ගතහොත් මම යන රූපය උක්ත රූපයක් විදිහට සලකන්න පුළුවන්. එවිට එහි අනුක්ත රූපය යන්නේ මා යන්න. අපට මෙහිදී ඇතිවෙන ගැටලුවක් තමා මම කියන පදයේ උක්ත රූප පදයක් නම් මා කියන පදයට අමතරව අපට ලැබෙන මට, මාගේ, මාගින් මැනි පද කොහොමද අනුක්ත රූප වෙන්නේ කියන එක. දැන් ඒ පද හැදෙන්නේ මට කියන පදය හැදෙන්නේ මා ඒට එකතු වෙන ප්‍රත්‍ය අට ප්‍රත්‍ය. එතකොට මා යන්න අනුක්ත රූපය. මේ විදිහටම මාගේ මාගෙන් යන පද දෙකත් මා ප්‍රත්‍යගේ එමෙන්ම මාගෙන් යන පදෙහි මා යන්න අනුක්ත රූපේ වන අතර ගෙන් යන ප්‍රත්‍ය එකතු වීමෙන් විභක්ති ප්‍රත්‍ය එකතු වීමෙන් මාගෙන් යන පදය සෑදෙනවා. එතකොට මේ විදිහට මම හා මා යනුවේ මූලික රූප දෙකක් උත්තම පුරුෂ කොටසෙහි තියෙන බව අපි තේරුම් ගන්න ඕනේ. ඒ විදිහට තමා භාෂාවේ උක්ත රූපේ හා අනුක්ත රූපේ අපි බින් කරගන්න ඕනේ. ඒකම දරුවනේ මතක තියාගන්න ඕනේ තව කාරණයක් තියෙනවා. සමහර පද තියෙනවා විශේෂයෙන් අපි නිදසුණක් ලෙස ගතහොත් බල්ලා යන පදේ මිනිසා යන පදේ මේ පද උක්ත රූපේ විදිහටත් අනුක්ත රූප විදිහටත් යෙදෙනවා. ඒ ගැනත් ඔබගේ අවධානය යොමු කළ යුතුයි. ඉතින් මෙන්න මේ මූලික කාරණා ටික ඔබගේ සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතෙහි 67 වෙනි පිටුවේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ පිටුවේ එන උක්ත රූප හා අනුක්ත රූප පද සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ඉතා හොඳින් අවධාරණයෙන් කියවා ගතහොත් මතක තියාගතහොත් ඔබට පුළුවන් මේ වාක්‍ය රටා ඉතාම නිවැරදි විදිහට ලියන්න. ඊට විශේෂ හේතුව තමයි වාක්‍ය නිර්මාණය කිරීමේදී අපි අතින් බොහෝ විට වරදින්නේ මේ උක්ත අනුක්ත රූප පිළිබඳ සිද්ධිය. ඒ උක්ත හෝ අනුක්ත රූප වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඒ භාවිතය නිසා අපාතින් වැරදි වාක්‍යයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉතාම වැදගත් කාරණයක් 67 වෙනි පිටුව එහි ඇති මේ සටහනට අනුව උත්තම පුරුෂ උක්ත රූප ඒක වචනයේදී මම සහ බහුවචනයේදී අපි යනුවෙන් සඳහන් වෙනවා. ඒ සමගම දරුවනේ බලන්න අනුක්ත රූප ලෙස ඒක වචනයට මා යන්නත් බහුවචනයට අප යන්නත් ඉදී තිබෙනවා. එතකොට ඔබගේ අවධානය මතකය හොඳින් රඳවා ගත යුතුයි. වාක්‍ය නිර්මාණය කිරීමේදීත් ඒ අවශ්‍ය ස්ථානවලදී උක්ත හා අනුක්ත රූපේදීමේදී මේ කාරණය අවධානයට යොමු කරන්න. මධ්‍යම පුරුෂයේදී උක්ත රූප ලෙස ඔබ ලෙසත් නුඹ ලෙසත් බහුවචනයටත් ඔබ සහ නුඹ ලෙසත් යෙදී තිබෙනවා. මේ හොඳින් මතක තබා ගත යුතුයි. ඒ සමගම පැරණි විවාහරෙහින තෝ තෙපි යන වචනත් අපේ අවධානයට යොමු කරන්න ඕන. ඒ සමගම භාෂණයේදී අපි භාවිත කරන ඔයා යන පදත් මධ්‍යම පුරුෂ උක්ත රූපයට යෙදී හැකි බව මතක තබා ගන්න. එහි අනුක්ත රූප ලෙස නුඹ සහ පැරිණි භාෂා විවහාරයෙන තා තී යන පදත් ඉදිය හැකි. බහුවචන ලෙස නුඹ තොප යන වචන අනුක්ත රූප ලෙස යොදන්න පුළුවන් කියලා මතක තියාගන්න. මෙන්න මේ විදිහට මේ සටහනේ තියෙන උක්ත රූප සහ අනුක්ත රූප පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමෙන් ඔබට මා කලින් කිව් ආකාරයට නිවැරදි වාක්‍ය ගොඩනගා ගන්න මේ සටහන විශේෂ උදව්වක් වේවි. ඊළඟට මේ සටහනේ තියෙන තවත් එක් විශේෂ කාරණා කීපයකට ඔබගේ අවධානය යොමු කරන්න මම කැමතියි. මෙහි සඳහන් වෙනවා දුවේ පුතේ ප්‍රථම පුරුෂ ස්ත්‍රී ලිංග පද සම්බන්ධයෙන්. ප්‍රථම පුරුෂ පුරුෂ ලිංග පද තියෙන්නේ හේ ඔහු ඌ යන ඒක වචන උක්ත රූප පද. ඊට සමගාමීව ප්‍රථම පුරුෂ ස්ත්‍රී ලිංග පද ලෙස ඕ සහ ඈ යන පදයේදී තිබෙනවා. මේ දෙකටම අදාළ විදිහට බහුවචනයේ දෙන්නේ ඔව්හු යන්නෙන්. මේ කාරණය ඔබ මතක තබා ගත යුතු කාරණයක්. ඊළඟ කාරණය තමා අනියමාර්ථ පුරුෂ ලිංග පදවලදී ළමයෙක් මිනිසෙක් කියන උක්තරූප පද නිර්මාණය වන්නේ එක් යන ප්‍රත්‍යේදීමෙන්. එවිට ළමයෙක් මිනිසෙක් ලෙස උක්තරූප නිර්මාණය වන අතර අනුක්තරූප නිර්මාණය වී ඇත්තේ ළමයෙකු මිනිසෙකු විදිහට. ඊට එකතු වෙලා තියෙන්නේ එකු සහ අකු යන ප්‍රත්‍ය. ඒ සමගම ඔබ මතක තබා ගත යුතු තවත් විශේෂම කාරණයක් තමා අනිමාර්ථ පුරුෂ ලිංග පදවලදී උක්තරූපයට එක් ප්‍රත්‍ය යෙදෙනවා වගේම අනිමාර්ථ ස්ත්‍රී ලිංග පදවලදී අක් ප්‍රත්‍ය යෙදෙනවා. එවිට ළමයෙක් යන අනිමාර්ථ පුරුෂ ලිංග පදය වගේම ගැහැණියක් යන අනිමාර්ථ ස්ත්‍රී ලිංග පදයක් අපට ලැබෙනවා. එෙහිදී මතක තබා ගත යුතු අනෙක් වැදගත් කාරණිය තමා එහි අනුක්ත රූප පිළිබඳ ඔබගේ අවධානය. දුවේ පුතේ, පුරුෂ ලිංග අනිමාර්ථ පද වලදී උක්ත රූපයේ මිනිසෙක් ළමයෙක් වෙද්දී එහි අනුක්ත රූපේ බවට පත් වෙන්නේ ළමයෙකු මිනිසෙකු යන පද. ඒ වගේම අනිමාර්ථ ස්ත්‍රී ලිංග පදවලදී උක්ත රූපයේ ගැහැණියක් ලෙස භාවිත කරද්දී එහි අනුක්ත රූපය ගැහැණියක ලෙස විය යුතු යන්න ඔබ හොඳින්ම මතක තබා ගත යුතු කාරණයක්. එවිට අනිමාර්ථ පුරුෂ ලිංග පදවලදී ළමයෙකු මිනිසෙකු යන පද අනුක්ත වන අතර ස්ත්‍රී ලිංග පදවලදී ගැහැණියක මවක දුවක ලෙස එය අනුක්ත ස්වරූපයෙන් තැබිය යුතු බව ඉතා හොඳින් මතක තබා ගන්න ඕනේ. ඒ වගේම අනිමාර්ථ නපුංසක ලිංග පදවලදී අප්‍රාණවාචී පදවලදී ගසක් කියන්න උක්ත රූපය ඒක වචනය වන විට අනුක්ත රූපය ලෙසත් ඒ රූපේම එනම් ගසක් යන්නම යොදන බව ඔබ මතක තබා ගන්න ඕනේ. ඉතින් දුවේ පුතේ, මම ඔබගේ අවධානය යොමු කළේ වාක්‍ය රටා නිර්මාණය කිරීමේදී. කර්තෘකාරක වාක්‍ය හෝ කර්මකාරක වාක්‍ය හෝ එසේත් නැත්නම් විශේෂ වාක්‍ය රීතිවලට අදාළ වාක්‍ය නිර්මාණය කිරීමේදී හෝ ඔබ අතින් බොහෝ විට සිදුවිය හැකි අතපසුවීමක් වැරැද්දක් මඟහරවා ගැනීමේ ක්‍රමවේදය. ඒ තමා උක්ත අනුක්ත රූප පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව. ඉතින් මේ උක්ත අනුක්ත රූප පිළිබඳ විශේෂ අවධානය මතකේ රඳවා ගනිමින් අපි විශේෂ වාක්‍ය රීති ගොඩනගන ආකාරය පිළිබඳ විමසා බලමු. ඔබ අවධානය යොමු කරන්න ඔබගේ පෙළ පොතෙහි 68 වෙනි පිටුවට. දැන් අපට ලබා දීලා තියෙන මේ විශේෂ වාක්‍ය රීති නැවත නැවත අධ්‍යයනය කිරීමෙන් අභ්‍යාස කරණයේදීමෙන් ඔබට මේ වාක්‍ය රීති නිවැරදිව ලිවීමේ පුහුණුව ලබා ගන්න පුළුවන්. මේ පළවෙනි වාක්‍ය රීතිය ලෙස දක්වා තියෙන්නේ ආඛ්‍යාතය සම්පූර්ණ කිරීම සඳහා කර්තෘ පදයට අමතරව තවත් නාම පදයක් උක්ත කිරීම කියන විශේෂ වාක්‍ය රීතිය. දැන් අපට මේ කාරණය පැහැදිලි කරගන්න පුළුවන් දුවේ පුතේ, කිසියම් වාක්‍යයක් උදාහරණයට අරන් අපි නිදසුනක් ලෙස ගමු මේ වාක්‍ය. අපි නීතිගරුක පුරවැසියෝ වෙමු. මම කලින් සඳහන් කළ ආකාරයට අපට පුළුවන් මේ වාක්‍යයේ කර්තෘ පදේ හොයාගන්න ක්‍රියාපදයට ගොස් අපි නීතිගරුක පුරවැසියෝ වෙමු ක්‍රියාපදයේ වෙමු කවුද අපි. එතකොට මෙහි උක්ත පදේ වෙන්නේ අපි යන්න. ඒකම මේ වාක්‍යයේ සඳහන් වෙලා තියෙනවා පුරවැසියෝ කියලා පදයකුත්. පුරවැසියෝ කියන්නේ කවුද? පුරවැසියෝ කියන්නේ අපි. එවිට වෙමු කියන ක්‍රියාවට ප්‍රධාන කර්තෘ පදේ අපි යන්නට අමතරව තවත් කර්තෘ පදයක් ඇති බව අපට පේන්න තියෙනවා. ඒ තමා පුරවැසියෝ යන්න. ඉතින් ඔන්න ඔබ දැන් මතක තබා ගත යුතු පළවෙනි විශේෂ වාක්‍ය රීතිය තමා ඔබට ලැබෙන වාක්‍යයේ කර්තෘපදයට අමතරව තවත් නාම පදයක් තිබේ නම් ඒ නාම පදේනුත් ඒ නාම පදයත් ක්‍රියාවෙන් උක්ත වෙනවා නම් ඒ නාම පද දෙකම උක්ත ස්වරූපයෙන් තබන්න ඕන කියන එක. ওই විදිහට අශෝක රජතුමා දැහැමි පාලක යකුවිය කියලා අපට යොදන්න බෑ. මොකද අශෝක රජතුමා යන්නත් පාලකයෙකු යන්නත් දෙකම විය කියන ක්‍රියාවෙන් කියවෙන නිසා. ඒ නිසා එය අප නිවැරදි කළ යුත්තේ අශෝක රජතුමා දැහැමි පාලකෙක් විය යන්නේ. ඉතින් දුවේ පුතේ මේ විදිහට ආඛ්‍යාතය සම්පූර්ණ කිරීම සඳහා කර්තෘපදයට අමතරව තවත් නාම පදයක් උක්ත කළ යුතු අවස්ථාවලදී එසේ කිරීමෙන් නිවැරදි වාක්‍යයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා ඔබ මතක තබා ගත යුතුයි. ඊළඟට ඔබගේ අවධානය යොමු කරනවා ව ධාතුවෙන් සෑදුණු වාක්‍යාතයක් වෙනුවට වාක්‍ය අවසානයේ ඇඟවීම සඳහා ය හෝ ජි යන නිපාත යෙදිය හැකි බව නිදසුනක් ගතහොත් ඔහු ලේඛකයෙක් වෙයි යන වාක්‍ය අපට ඔහු ලේඛකයෙක්ය ලෙස නිවැරදිව යෙදිය හැකි. මේ විදිහටම අපි නීතිගරුක පුරවැසියෝ වෙමු යන නිවැරදි වාක්‍ය අපි නීතිගරුක පුරවැසියෝය හෝ අපි නීතිගරුක පුරවැසියෝයි ලෙසත් නිවැරදිවම යෙදිය හැකි. ඊළඟට ඔබට සමහර වාක්‍ය ලැබෙනවා ප්‍රශ්නවාචී ද නිපාතයෙන් අවසන් වන වාක්‍ය. උදාහරණයක් විදිහට ඔහු ලේඛකයෙක්ද, මෙබඳු වාක්‍යකදී ද නිපාතය ප්‍රශ්නවාචී ද නිපාතය වාක්‍යයක අවසානයේ ලැබෙන විට මේ වාක්‍යයේ උක්ත පදයේ කර්තෘපදයේ උක්ත ස්වරූපයෙන්ම තිබීමට ඔබ වග බලා ගත යුතුයි. අශෝක රජතුමා දැහැමි පාලකයෙක්ද ද නිපාතයේ තිබෙනවා. ඒ නිසා පාලකයෙකු කියලා නෙමෙයි අපි යොදන්නේ පාලකයෙක්ද යන්න. තවත් එක් සුවිශේෂී වාක්‍ය රීතියක් තමයි වාක්‍යවල යෙදෙන ලූ නිපාතයේ සහිත වාක්‍ය. අපි ලූ නිපාතයේ ශ්‍රුති සූචනාර්ථයේ දෙන නිපාත පදයක් විදිහට හඳුනාගෙන තිබෙනවා. ඉතින් වාක්‍යයේ දුනොත් ඔහු ලේඛකයෙක් ලූ ලෙස යනිවැරදි වාක්‍යයක්. ඊට හේතුව තමයි ලූ කියන නිපාතය එහෙම නැත්තං ශ්‍රුති සූචනාර්ථයේ නිපාතය යෙදෙද්දී උක්ත පදයක් ලෙස කර්තෘ යෙදිය යුතු බව. එවිට අශෝක රජතුමා දැහැමි පාලකයෙකු ලූ ලෙස නෙමෙයි අශෝක රජතුමා දැහැමි පාලකයෙක් ලූ ලෙසය නිවැරදි විය යුතුයි. ඒ සමගම තවත් එක් වාක්‍ය රටාවක් තමයි මේ ඉහත සඳහන් කළ ආකාරයේ ක්‍රියාපද අවසන් කිරීමකින් තොරවද අපට වාක්‍යයක් නිවැරදි යෙදිය හැකි බව. උදාහරණයක් ලෙස අපි කලින් සඳහන් කරපු ඔහු ලේඛකයෙක් වෙයි ඔහු ලේඛකයෙක්ය යන නිවැරදි වාක්‍ය අපට පුළුවන් ඔහු ලේඛකයෙක් ලෙසත් යොදන්න. ඉතින් දුවේ පුතේ මම ඔබට මේ සඳහන් කළේ විශේෂ වාක්‍ය රීති ගොන්නේ තිබෙන ආඛ්‍යාතය සම්පූර්ණ කිරීම සඳහා කර්තෘපදයට අමතරව තවත් නාම පදයක් උක්ත කළ හැකි යන විශේෂ වාක්‍ය රීතිය පැහැදිලි කිරීමටයි. ඊට අමතරව ඔබට එහි තියෙන තවත් සුවිශේෂී කොටස් කීපයක් මම පැහැදිලි කරලා දුන්නා. ඊළඟට ඔබගේ අවධානය යොමු කරනවා මම 70 පිටුවේ තියෙන තවත් එක් විශේෂ වාක්‍ය රීතියකට. ඒ වාක්‍ය රීතිය තමයි උක්තේ සම්පූර්ණ කිරීම සඳහා කර්තෘ පදයට අමතරව තවත් නාම පදයක් උක්ත කළ හැකි බව. උදාහරණයක් ගත්තොත් අපට මෙහෙම කියන්න පුළුවන්, අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ වෙමු. දැන් ඔබට ඔබගේ 70 පිටුවට ගොස් මේ වාක්‍ය බලා ගන්න පුළුවන්. මේ වාක්‍ය ලකුණු කරගෙන එහි ක්‍රියාපදයේ වෙත විශේෂ අවධානයක් යොමු කරන්න. ක්‍රියාපදයේ තමා වෙමු. ඔබට දැන් පේන්න තියෙනවා දරුවනේ, වෙමු කියන ක්‍රියාපදයෙන් කියවුණු උක්ත පදය අපි යන්න, අපි වෙමු. ඒ සමගම ඔබට දකින්න ලැබේවි මේ වාක්‍යයේ අපි යන්නට පසුව සියල්ලෝ ශ්‍රී ලාංකිකයෝ ලෙස තවත් අමතර නාම පද තිබෙන බව. ඒ නාම පද දෙකත් උක්ත පද ලෙසයි මෙහි සඳහන් වී ඇත්තේ. එවිට අපි තේරුම් ගන්න ඕන රටාව තමයි, කිසියම් වාක්‍යයක කර්තෘ පදයට අමතරව ක්‍රියාවෙන් කියවෙන අනෙක් නාම පදත් උක්ත ස්වරූපයෙන්ම තැබිය යුතු බව. ඒ සමගම ඔබගේ අවධානය යොමු කළ යුතු තවත් විශේෂ වාක්‍ය රටාවක් අපට හමු වෙනවා මේ 70 පිටුවෙම. දැන් ඔබ කලින් ඔබට මගේ අවධානය යොමු කරපු ඒ වාක්‍ය රටා කීපෙම අපි කතා කරේ උක්ත පදේදීම සම්බන්ධයෙන්. ඒ සමගම සමහර වාක්‍ය නිර්මාණය කිරීමේදී අනුක්ත පද යොදන අවස්ථාවල්ද අපට හමු වෙනවා. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එවැනි වාක්‍ය රටා කීපයක් සම්බන්ධයෙන්. එකක් තමා දරුවනේ, ප්‍රශ්නවාචී යෙදුමකින් අවසන් වන වාක්‍ය වල කර්තෘවාචක නාම පදයේ අනුක්ත ස්වරූපයෙන් යෙදී යුතු බව. ප්‍රශ්නවාචී යෙදුම් ලෙස ඇයි, කෙසේද, කවදාද, මොනවාද වැනි පද අපට යොදන්න පුළුවන්. ඔබ මතක තබා ගත යුතුයි ඇයි, කෙසේද, කවදාද, මොනවාද යන පද ප්‍රශ්නවාචී යෙදුම් බව. ඉතින් මෙබඳු ප්‍රශ්නවාචී යෙදුමක් ඔබේ වාක්‍යයේ අවසානයේ යෙදේ නම් නිදසුනක් ලෙස මිනිසුන් අවංක නොවන්නේ ඇයි. දැන් මේ වාක්‍යයේ ඇයි යන ප්‍රශ්නවාචී යෙදුම තියෙනවා. එතකොට අපේ අවධානය යොමු විය යුතු කාරණය තමා එහි ඇති නාම පදය අනුක්ත විය යුතු බව. මිනිස්සු අවංක නොවන්නේ ඇයි කියලා වාක්‍ය ආවොත් ඇයි කියන ප්‍රශ්නවාචී යෙදුම තිබෙන නිසා මිනිස්සු ලෙස එය උක්ත වෙන්න බෑයි කියලා අපි තේරුම් ගන්න ඕන. මිනිස්සු ලෙස නෙවෙයි, මිනිසුන් ලෙස එය නිවැරදි විය යුතු බව ඔබ තේරුම් ගත යුතුයි. මේ විදිහටම දක්ෂ ක්‍රීඩිකාවක් වන්නේ කෙසේද යන වාක්‍යය වැරදි, එය නිවැරදි විය යුත්තේ දක්ෂ ක්‍රීඩිකාවක වන්නේ කෙසේද. එහෙම නැත්නම් අපි සාමය ළඟා කරගන්නේ කවදාද යන වාක්‍යයේ වැරදි, මොකද කවදාද යන ප්‍රශ්නවාචී යෙදුම තිබෙන නිසා අපි ලෙස නෙවෙයි අප යනුවෙන් ඒ නිවැරදි කරගත යුතුයි. එවිට අප සාමය ළඟා කරගන්නේ කවදාද ලෙස වාක්‍ය නිවැරදි විය යුතුයි. ඊළඟට දුවේ පුතේ, ඔබගේ අවධානය යොමු කරනවා මම කිසියම් වාක්‍යයක ඇත, නැත, හැකි, යුතු, මැනවි, යෙහෙකි, වටි යන පද අවසන් වී ඇත්නම් කොහොමද අපි ඒ වාක්‍යයේ කර්තෘවාචක නාම පද යොදන්නේ කියන එක ගැන. නැවත වතාවක් මම ඒ පද මතක් කරන්නම්. ඇත, නැත, හැකි, යුතු, මැනවි, යෙහෙකි, වටි. මෙන්න මෙහෙම පදයකින් ඔබගේ වාක්‍ය අවසන් වී ඇත්නම් හොඳට මතක තියාගන්න, එහි කර්තෘවාචක නාම පදයේ අනුක්ත ස්වරූපයෙන් යෙදී යුතුයි. නිදසුණක් ලෙස ගුරුවරුන් කල්ැතිව පාසලට පැමිණෙනු ඇත. දැන් මෙහි ඇත යන පදයේ තිබෙන නිසා ඔබ මතක තබා ගත යුතුයි එහි ගුරුවරුනොව ගුරුවරුන් ලෙස නාම පදයේ අනුක්ත කළ යුතු බව. ඊළඟට මෙහිදී ඔබ මතක තබා ගත යුතු තව කාරණයක් තියෙනවා දුවේ පුතේ. අතිරේක කාරණයක් විදිහට මම ඔබට ඒ සඳහන් කරන්නම්. දැන් අපි කතා කරද්දී අපි සඳහන් කළා ඇත නැත ලෙස වාක්‍යයක අවසන් වී ඇති විට එහි කර්තෘවාචක නාම පදයේ අනුක්ත ස්වරූපය ගන්නා බව. ඒ දරුවනේ සමහර වාක්‍ය තියෙනවා මේ ඇත නැත පදවලට මුලින් ක්‍රියාවාචී පදයක් නැති ඒවා. දැන් මෙහිනම් සිසුන් පන්තියට පැමිණ නැත, පැමිණ කියන වචනේ තියෙනවා, ඒ නිසා සිසුන් ලෙස මේක අනුක්ත ස්වරූපයෙන් යෙදෙනවා. ගුරුවරුන් කල්ැතිව පාසලට පැමිණෙනු ඇත, ඇත කියන පදයට කලින් පැමිණෙනු කියන ක්‍රියාවාචී පදය ඇති නිසා ගුරුවරුන් ලෙස ඒ අනුක්ත වුණා. ඔබ මතක තබා ගන්න මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා. ළමයි පන්තියේ ඇත, ඇත කියන පදයට කලින් ක්‍රියාවාචී පදයක් නැත්නම් ළමයි යනුවෙන් කර්තෘපදය උක්ත ස්වරූපයෙන් තැබිය යුතුයි යන්නත් ඔබගේ මතකයේ රඳවා ගත යුතුයි. ඉතින් දරුවනේ මෙන්න මේ විදිහට මේ වාක්‍ය රටා ඒ කිව්වේ ඇත නැත හැකි යුතු මැනවියෙ හැකි වටී යන පදයකින් වාක්‍ය අවසන් වනවා නම් එහි කර්තෘවාචක පදය අනුක්ත ස්වරූපයෙන් යෙදිය යුතු බවට අවධාරණය කරගන්න ඔබගේ වාක්‍ය රටා නිවැරදිව එසේ සඳහන් කරන්න. ඊළඟට මම ඔබගේ අවධානය යොමු කරනවා 71 පිටුවේ තියෙන 5 අංකය යටතේ ඇති වාක්‍ය රටාව පිළිබඳව. ඇත නැත හැකි යුතු යන රූප වරණගී වාක්‍යයක යෙදෙන කල ඊට සම්බන්ධ වන කර්තෘ උක්ත ස්වරූපයේ ගණී යන්නට. මින් අදහස් කරන්නේ දරුවනේ ඇත යන පදය අපට පුළුවන් වරණගන්න. ඒ කියන්නේ මෙන්න මේ රූප ලෙස එය දක්වන්න පුළුවන්. ඇත්තේය, ඇත්තෝය, ඇත්තෙමි, ඇත්තෙමු, ওই විදිහට අපට යොදන්න පුළුවන්. එහෙම යෙදෙද්දි එහි කර්තෘ උක්ත ස්වරූපයෙන්ම යොදන්න ඕන. ඒ කිව්වේ දැන් මේ පළවෙනි වාක්‍ය ගත්තොත් මම එය කියවා ඇත්තෙමි, ඇත යන පදේ ඇත්තෙමි ලෙස උත්තම පුරුෂ ඒකවචන ක්‍රියා පදයක් ලෙස වර්ණගිලා තියෙනවා. එවිට එහි උක්ත ස්වරූපය මම යන්නෙන් යොදන්න ඔබ වග බලා ගත යුතුයි. ඒ විදිහටම තමයි අපි සමගිදම් රැකිය යුත්තෙමු ලෙස නිදසුන් ලෙස වාක්‍ය යොදලා තියෙන්නේ. ඊළඟට දුවේ පුතේ ඔබගේ අවධානය යොමු කරනවා මම තෙමේ තොමෝ තුමු යන පද භාවිතය සම්බන්ධයෙන්. මෙහි තෙමේ තොමෝ තුමු කියන මේ ප්‍රාණවාචී පද සර්වනාම උක්ත රූප පදලි දිහට තමයි අපි සලකන්නේ. මෙහි යෙදෙන තෙමේ යන්න පුරුෂලිංග ඒකවචන පදයක් ලෙසත්, තොමෝ යන්න ස්ත්‍රීලිංග ඒකවචන පදයක් ලෙසත් ඔබ මතක තබා ගත යුතුයි. මේ පද දෙකේම ඒ කිව්වේ තෙමේ යන පුරුෂලිංග ඒකවචන පදයේ, තොමෝ යන ස්ත්‍රීලිංග ඒකවචන පදයේ බහුවචන විදිහට තමයි අපි තුමු යන පදේ යොදන්නේ. එවිට වාක්‍යයක යොදද්දී ඒ තෙමේ ගමට ගියේ ලෙස අපට යොදන්න පුළුවන් නිවැරදිව. එතකොට ඔබ මතක තබා ගත යුතුයි තුමෝ යන්න ස්ත්‍රීලිංග පදයක් නිසා අපට බෑ ඕ තුමෝ ගමට ගියේ කියලා යොදන්න. අපි ඒ නිවැරදි කළ යුත්තේ ඕ තුමෝ ගමට ගියාය ලෙස. තෙමේ සහ තුමෝ යන පද දෙකේම බහුවචනය තුමු බැවින් අපි ඒ වාක්‍යයකදී යුත්තේ ඔහු තුමු ගමට ගියහ ලෙස නිවැරදි ආකාරයෙන්. ඒ නිසා ඔබට තෙමේ තොමෝ තුමු යන ප්‍රාණවාචී සර්වනාම පද කිසියම් වාක්‍යයක උක්ත වී තිබුණොත් ඔබ මතක තබා ගත යුතුයි මේ කලින් සඳහන් කළ ආකාරයට ඒවා නිවැරදි පද විදිහට භාවිත කරන්න. ඒකම දරුවනේ මේ අපි මතක තියාගත්තු මේ විශේෂ වාක්‍ය රීති ඔබට ඔබගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේත් ඇසිය හැකි. ඒ නිසා මේ වාක්‍ය රටාවන් විශේෂ වාක්‍ය රීතින් නැවත නැවත අධ්‍යයනය කරමින් එය මතක තබා ගැනීමට ඔබ වග බලා ගත යුතුයි. ඒ ප්‍රශ්න සඳහා පමණක් නෙවෙයි ඔබගේ ලේඛනයේදීත් ඉතා නිවැරදිව ව්‍යාකරණානුකූලව ලිවීම සඳහාත් මේ විශේෂ වාක්‍ය රීති ඔබගේ අවධානයට යොමු කරගන්න ඔබ මතක තබා ගත යුතුයි. දැන් මේ වාක්‍ය රීතීන් පිළිබඳ අවධානය යොමු කරමින් ඔබගේ පෙළ පොතේ තියෙන 72 පිටුවේ ලිඛිත අභ්‍යාස පිළිබඳ අපි අවධානය යොමු කරමු. දුවේ පුතේ, පළවෙනි ලිඛිත අභ්‍යාසයේ ලෙස එහි සඳහන් වන්නේ පහත සඳහන් වාක්‍ය සදොස් නම් ඊට හේතු දක්වා නිදොස් කර ලියන්න. විශේෂයෙන් නිදොස් කර ලිවීමේදී එසේ වීමට සදොස් වීමට හේතුව හොයාගන්න පුළුවන් නම් අපි ඒ විශේෂ වාක්‍ය රීති හොඳින් අධ්‍යයනය කළා වෙනවා. මේ පළවෙනි වාක්‍ය ලෙස දැක්වෙන්නේ දෙස බස රැක ගැනීමට අපි නිබදව තැත් කළ යුතුය. මෙහි වැරද්ද වෙන්නේ දරුවනේ, යුතුය යන පදේ වාක්‍ය අවසානයේදී ඇති නිසා එහි කර්තෘවාචක පදය අනුක්ත ස්වරූපයෙන් තැබිය යුතුයි. මේ වාක්‍යයේ සඳහන් වෙලා තියෙන්නේ දෙස බස රැක ගැනීමට අපි නිබඳව තැත් කළ යුතුයි කියලා. එතකොට යුතුය කියලා තියෙන නිසා අපි ලෙස නෙමෙයි අප යනුවෙන් මේ නිවැරදි විය යුතුයි. එතකොට වාක්‍ය නිවැරදි වෙනවා මෙහෙම, දෙස බස රැක ගැනීමට අප නිබඳව තැත් කළ යුතුය. දෙවෙනි වාක්‍ය සඳහන් වෙන්නේ සියලු දේශපාලඥෝ ආත්මාර්ථකාමී පුද්ගලයන් නොවේ. දැන් මේ වාක්‍යත් ඉතා හොඳින් බලන්න, මේ වාක්‍යයේ අපට කර්තෘපද දෙකක් කම් වෙනවා. නොවේ කියන ක්‍රියාපදයෙන් කියවෙන පද දෙකක් අපට ලැබෙනවා. ඒ තමා දේශපාලඥෝ යන පදය සහ පුද්ගලයන් යන පදය. දැන් මේ පද දෙකම නොවේ යන ක්‍රියාවට සම්බන්ධයි. එහෙනම් අපි කලින් ඉගෙනගත්තු විශේෂ වාක්‍ය රීති පළවෙනි වාක්‍ය රීතියට අනුව ක්‍රියාවෙන් කියවෙන කර්තෘවාචක පද දෙකම උක්ත ස්වරූපයෙන් තැබිය යුතුයි. එතකොට වාක්‍ය නිවැරදි වෙනවා සියලු දේශපාලඥයෝ ආත්මාර්ථකාමී පුද්ගලයෝ බහුවචන පද දෙකක් නිසා නොවේ නෙමේ නොවේති යනුවෙන් නිවැරදි විය යුතුයි. මම නැවත වතාවත් නිවැරදි වාක්‍ය කියන්නම්. සියලු දේශපාලඥයෝ ආත්මාර්ථකාමී පුද්ගලයෝ නොවේති. මෙහෙම තමා මේ වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ. ඊළඟට දුවේ පුතේ, තුමිනි වාක්‍ය ලෙස දක්ව ඇත්තේ දරුවෝ දෙමාපියන්ට කීකරු වීම මැනවි. දැන් මේ වාක්‍ය කලින් විශේෂ වාක්‍ය රීති හොඳින් ඔබගේ අවධානයට යොමු කරගත්තනම්, අවධාරණය කරගත්තනම් ඔබට පුළුවන් දැකපු ගමන් මේ වාක්‍ය වැරද්ද මොකද්ද කියලා තේරුම් ගන්න. මෙහි වාක්‍ය අවසානයේ තියෙනවා මැනවි කියලා යෙදුමක්. අපි කලින් ඉගෙන ගත්තා මැනවි ලෙස මේ වාක්‍ය අවසානයේ යොදා තිබුණොත් ඇත නැත හැකි යුතු මැනවි යෙහෙකි වටි යන පදයකින් අවසන් වන වාක්‍යන්නේ කර්තෘවාචක නාම පදයේ අනුක්ත ස්වරූපය ගනි. එහෙම තමයි අපි ඉගෙන ගත්තේ. එහෙනම් මේ වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ දරුවන් දෙමාපියන්ට කීකරු වීම මැනවි ලෙස. ඊළඟට දරුවනේ, අපි හතරවෙනි වාක්‍යයට අපේ අවධානය යොමු කරමු. ගුරුවරු මීට පක්ෂව දැක්වූ අදහස් කරේද? වාක්‍ය බැලූ බැල්මටම අපට පේනවා වාක්‍ය අවසානයේදී ප්‍රශ්නවාචී පදයක් යෙදුමක් තිබෙන බව. ප්‍රශ්නවාචී යෙදුමකින් අවසන් වන වාක්‍යයක යෙදෙන කර්තෘවාචක නාම පදයේ අනුක්ත ස්වරූපය ගනි. එහෙම තමයි අපි ඉගෙන ගත්තේ. එහෙනම් කවරේද කියන ප්‍රශ්නවාචී යෙදුම නිසා අපට බෑ ගුරුවරු යන උක්ත ස්වරූපයේ වචනය දන්න. අපි ඒ අනුක්ත කළ යුතුයි ගුරුවරුන් මීට පක්ෂව දැක්වූ අදහස් කවරේද ලෙස. පස්වෙනි වාක්‍ය, ඕතමෝ ආදරයෙන් මව්පියන් රැක බලා ගත්තේය. ඔබට දැන් මෙහි වැරද්ද පැහැදිලි වෙනවා ඇති. තොමෝ යන්න ස්ත්‍රීලිංග පදයක් බැවින් ක්‍රියාපදයේ අතීත කාලයෙන් යෙදී ඇති බැවිනුත් අපි මේ වාක්‍ය ඕතමෝ ආදරයෙන් මව්පියන් රැක බලා ගත්තාය ලෙස නිවැරදි කළ යුතු බව. ඊළඟට දරුවනේ පස්වෙනි වාක්‍ය, ඔවුන් නිදහස පතා සටන් කළ යුත්තෝය. අපි දැන් කලින් ඉගෙන ගත්තේ යුතු ඇත වැනි වචනයක් තිබුණොත් ඊට කලින් කළ මෙහි කළ කියන වචනේ තියෙනවා. එවැනි ක්‍රියාවාචී පදයක් තිබුණොත් අනුක්ත ස්වරූපෙන් යොදන්න ඕන කියන එක. ඒත් මේ වාක්‍යයේ විශේෂයක් තියෙනවා, යුතු කියන පදය වර නැගිලා තියෙනවා. ඒ ගැන මං කලින් සඳහන් කළා. යුතු යන යුත්තෝය ලෙස වර නැගී තියෙනවා. ඒ නිසා ඔවුන් ලෙස මේ යොදන්න බෑ, ඔව්හු ලෙසය නිවැරදි විය යුතුයි. ඔව්හු නිදහස පතා සටන් කළ යුත්තෝය. ඊළඟට දුවේ පුතේ, අපි අපේ අවධානය යොමු කරමු මේ ලිඛිත අභ්‍යාස වල තියෙන දෙවෙනි අභ්‍යාසයට. නිවැරදි වාක්‍යයක් වීම සඳහා සුදුසු පදයේ වරහන් තුලින් තෝරා ලියන්න. පළවෙනි වාක්‍ය, සියලු ජයග්‍රාහකයෝ පෙරකුම් විද්‍යාලයේ ශිෂ්‍යයන් ශිෂ්‍යයෝ ඌහ. දැන් අපි දන්නවා ඌහ යන ක්‍රියාව බහුවචනින් යෙදලා තියෙනවා. එින් කියවෙන්නේ ශිෂ්‍යයන් හෝ ශිෂ්‍යෝ කියන පදය. ඌහ යන්න බහුවචනින් සා උක්ත පදයක් ලෙස එහි නිවැරදි පදය ශිෂ්‍යයෝ යන්න විය යුතුයි. එවිට වාක්‍ය, සියලු ජයග්‍රාහකයෝ පෙරකුම් විද්‍යාලයේ ශිෂ්‍යෝ ඌහ ලෙස නිවැරදි විය යුතුයි. අප කලින් සඳහන් කළ මුලින්ම අපි සඳහන් කරපු වාක්‍ය රීතියට අනුව තමා ඒ දිලා තියෙන්නේ. දෙවෙනි වාක්‍ය, නිවැරදි විවරණ රීති අනුගමනය කළ යුතුය. වරහන් ඇතුලේ තියෙන්නේ අපි හෝ අප. කළ යුතුය, දැන් ඔබ දන්නවා යුතු මැනවි ඇත මේ පදතියෙද්දී අනුක්ත ස්වරූපයෙන් කර්තෘවාචක පදයේ තිබෙන්න ඕන කියන එක. එවිට නිවැරදි විවරණ රීති අප අනුගමනය කළ යුතුය ලෙස මෙය නිවැරදි කළ යුතුයි. තුන්වෙනි වාක්‍ය, නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ ඕතමෝ මෙවර විභාගයෙන් සමත් වූවාය විය. මේ වාක්‍යෙත් කර්තෘවාචක පදයේ ඕතමෝ ලෙස ස්ත්‍රීවාචක පදයක් තියෙන්නේ. ඒ නිසා අතීත කාලෙන් ක්‍රියාපදයේදී ඇති නිසාත් ඕතමෝ ඌ ආය ලෙස නිවැරදි වෙන්න ඕන. එවිට වාක්‍ය නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ ඕතමෝ මෙවර විභාගයෙන් සමත් වූ ආය ලෙස නිවැරදි වාක්‍යයක් ලෙස දක්වන්න පුළුවන්. හතරවෙනි වාක්‍ය ලෙස දක්ව ඇත්තේ සියලු රියදුරන් රියදුරෝ මාර්ග නීති අනුගමනය කළ යුක්තෝය. ඉතින් දුවේ පුතේ මේ වාක්‍යෙත් ඔබ දකිනවා දැන් වාක්‍ය අවසානයේට යෙදිලා තියෙන යුතු යන්න වර නැගී තියෙන්නේ. ඒ නිසා ඊට ගැලපෙන විදිහට එහි කර්තෘවාචක පදය උක්ත ස්වරූපයෙන් තැබිය යුතුයි. එවිට නිවැරදි වාක්‍ය වෙන්නේ සියලු රියදුරෝ මාර්ග නීති අනුගමනය කළ යුත්තෝය ලෙසයි. අවසාන වාක්‍ය පස්වෙනි වාක්‍ය, පොදු ප්‍රශ්න විසඳීම සඳහා නගරවාසීහු නගරවාසීන් ඉදිරිපත් වීම මැනවි. දැන් බැලූ බැල්මටම මේ වාක්‍ය ඔබට අවසානයේදී හම් වෙනවා මැනවි යන පදේ. අපි ඉගෙන ගත්තා මැනවි ඇත නැත යුතු වෙන වැනි පද වාක්‍ය අවසානයේදී ඇතනම් එහි කර්තෘවාචක පදය අනුක්ත ස්වරූපයෙන් තැබිය යුතු බව. දැන් ඒ අපි ඉගෙන ගත්ත විශේෂ වාක්‍ය රීතියට අනුව මේ වාක්‍ය නිවැරදි වෙන්න ඕන පොදු ප්‍රශ්න විසඳීම සඳහා නගරවාසීන් ඉදිරිපත් වීම මැනවි ලෙස. දැන් මේ විදිහට ඔබට මේ ලිඛිත අභ්‍යාසය නිවැරදි කරගන්න පුළුවන්. ඉතින් දරුවනේ, මේ පාඩම අවසන් කිරීමට කලින් මම ඔබට නැවතත් කෙටියෙන් මතක් කරන්නම් අපේ අවධානය යොමු කරගත්ු කාරණා තමා, එකක් උක්ත අනුක්ත ભેදය. ව්‍යාකරණ ඉගෙන ගැනීමේදී විශේෂයෙන් වාක්‍ය නිර්මාණය කිරීමේදී උක්ත අනුක්ත ભેදය පිළිබඳ අපේ විශේෂ අවධානයක් යොමු වෙන්න ඕනේ. නිවැරදි වාක්‍යයක් ගොඩනගා ගන්නට අපට මේ උක්ත සහ අනුක්ත පද පිළිබඳ දැනුම ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඔබට ඔබගේ පෙළ පොතේ ඇති 66 67 වෙනි පිටුවලට ගොස් නැවත නැවතත් කියවා මේ උක්ත අනුක්ත පද සම්බන්ධය පිළිබඳ ඔබගේ දැනුම තව තවත් වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරේ විශේෂ වාක්‍ය රීති පිළිබඳවයි. දැන් ඔබට ප්‍රශ්න පත්‍රයක හෝ වෙනත් අවස්ථාවක හෝ මේ වාක්‍ය ලැබෙන විට ඔබ මතක තබා ගන්න, එහි ඇති වාක්‍යවල ඇති අවසාන ක්‍රියාපදයට ගොස් ඔබ ඉගෙනගෙන ඇති මේ විශේෂ වාක්‍ය රීති මතක් කරගනිමින් ඒවා නිවැරදි කරගන්න. ඉතින් දරුවනේ, නැවත දවසකත් ව්‍යාකරණ පාඩමකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් ඔබගෙන් සමු ගන්නවා. ස්තුතියි.
හොඳයි දුවේ පුතේ, එහෙමනම් අද දවසේ ව්‍යාකරණ පාඩමත් එක්ක ඔබත් එක්ක එකතු වුණේ නාචදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යතුමා තිලක් ඒකනායක මහතා. එහෙමනම් දුවේ පුතේ, ඔබ සවන් දීගෙන සිටියේ හෙළබස් විනිස සිංහල පාඩමත් එක්ක. සාමාන්‍ය පෙළ දරුවන්ට මේ රේඩියෝ අවකාශය තුලින් ඔවුන්ගේ දැනුම අභිවර්ධනය කර ගැනීම උදෙසා, ඒ වගේම උසස් පෙළ දරුවන්ටත් යම් යම් විෂය කරුණු සමීප කරවීම සඳහා රජරට ගුවන්විදුලියේ FM 107.3 ඔස්සේ සෑම ඉරිදා දිනකම උදේ 5:30 අතර, ඒ වගේම සෑම සන්ධ්‍යා දිනකම සවස 7:30-8:30 අතර කාලය වෙන් වෙන්නේ හෙළබස් විනිස සිංහල පාඩමත් එක්ක. ඉතින් ඔබ මේ වෙලාව මතක තියාගෙන ඉන්න, මේ වැඩසටහනට මේ විදිහට ඔබ වෙත සමීප කරන්නට අපට උදව් කරනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීම නිරන්තරයෙන් ලැබෙනවා මේ වැඩසටහනට. ඒ වගේම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය මේ හෙළබස් විනිස වැඩසටහන ඔබ වෙත ගෙන ඒනට යෝධ ශක්තිය සපයනවා. ඒ වගේම රජරට ගුවන්විදුලිය පැත්තෙන් රජරට ගුවන්විදුලිය ප්‍රධානි ලාලානන්ද අබේදිර මහතා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක සෑම් විමලධර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, මේ සියලු දෙනාම ඔබ වෙත මේ පාඩම සමීප කරන්නට ඔවුන්ගේ සියලු දායකත්වය, ශක්තිය, ධෛර්යය සපයමු. එහෙමනම් දේපතේ, මේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් අප වෙත යොමු කරන්න මේ දුරකථන අංකය මතක තබා ගන්න. 0712820829 මේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක්, එහෙම නැත්නම් කෙටි පණිවිඩයක්, එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් ඔස්සේ අප වෙත යොමු කරන්න. එහෙමනම් දුවේ පුතේ, ඔබ අසා සිටි හෙළබස් විනිස තවත් වැඩසටහනක් මේන් සමාප්ත වෙනවා. ඔබ සිට දිනාටම සුබ දවසක්. ආයුබෝවන්.